ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ සඳහන් වෙන බල සංඝහ වත්තු කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරමින් පැහැදිලි කොට වදාළේ මේ බල හතරක් වර්ධනය කර ගැනීම තුළ තමන්ගේ ජීවිතෙන් බය පහක් නැතුව යනවා කියලා. බල හතරක් වර්ධනය කරාම බය පහක් නැතුව යනවා. ඉතින් මේ කාරණා ටික ප්‍රායෝගිකව මේ ජීවිතයේ ප්‍රගුණ කරන්න ඉතාම වටින කාරණා කීපයක්. අන් ඒ වාගේ කරුණු දැනගන්නකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ දැන් අපේ ජීවිතවලට කොයිතරම් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්ද? ඒ ප්‍රායෝගික බව නිසා අපි මෙලව පරලව කොයිතරම් සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවද? මේ සංසාරේ කෙරවල කරන්න අවශ්‍ය මඟ අපිට අපි ළඟම මනාව අත්දකින්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ වෙන කාරණා ටිකක් මේ තියෙන්නේ. ඉතින් පින්නතුනේ කාල වේලාවත් එක්ක අපි ඊටාම කෙටියෙන් මේ කාරණා ටික සාකච්ඡා කරමු. එහෙනම් සූත්‍රයේ සඳහන් කළේ බල හතරක් වර්ධනය වුණාම බය පහක් නැතු වෙනවා කියලා. ඒ බල හතරේ පළවෙනි එක තමයි ප්‍රඥා බලය. වර්ධනය කරගත යුතු පළවෙනි එක ප්‍රඥා බලය. එතකොට මේ කොහොමද ප්‍රඥාව බලය හැටියට වර්ධනය කරන්නේ? සඳහන් කරනවා කුසල් අකුසල් හඳුනා ගැනීම. වැරදි නිවැරදි හඳුනා ගැනීම. හොඳ නරක ඒ වගේම සේවනය කළ යුතු සේවනය නොකළ යුතු ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන මෙන්න මේ කාරණා හොඳින් අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම සඳහන් කළේ කුසල් අකුසල් මොනවද කියලා හඳුනන්න ඕනේ. ඉතින් පින්නතනේ අපි මේ ජීවිතේ ගත කරනකොට මේ කුසල් අකුසල් මොනවද කියලා දන්නේ නැද්ද? අපි බොහොම හොඳට දන්නවා. හැබැයි ඉතින් නොදන්න දේවලුත් තියෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේ කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද හරි මොකක්ද වැරදි මොකක්ද පව මොනවද පින මොනවද මේ ජීවිතෙන් මම කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ මොනවද මේ දේවල් තීරණය කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. හැකියාව තියෙනවා වුණාට අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ආන් ඒක නිසා තමන් තුළ තියෙන අවබෝධය ඒ විදිහටම ක්‍රියාවට නගන්නත් එක්ක මේ කාරණාව අපිට හොඳට වටිනවා. කුසල් අකුසල් මේ සඳහන් කරාම අපිට කොච්චර දේවල් මේකට අන්තර්ගත කරගෙන සාකච්ඡා කරන්න පුළුවන්ද? දස කුසල් තියෙනවා, දස අකුසල් තියෙනවා. ඒතර මොනවද දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, හිතින් කරන වැරදි. සිතකය වචනේ නිවැරදි කරගන්න ඕන. එතකොට මේ වැරදි එකක්වත් කෙරෙන්නේ නැහැ. එතකොට ඒක කුසල පක්ෂයට හැරෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පංචශීල ප්‍රතිපදාව දේශනා කළා. මේ දස කුසල් ඇතුළේ ඒ කාරණාවෙන් බොහෝ කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එතකොට කුසල් අකුසල්. ඉතින් එතකොට මේ පින් කුසල් කියලා ප්‍රශ්නිකුත් ආවොත් දැන් වර්තමානයේ එහෙම ප්‍රශ්නිකුත් තියෙනවනේ. පින සහ කුසලයේ කියලා වර්තමානයේ වෙනම ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. පින කියන්නේ සසර දික් කරන කාරණාවක්. කුසලයේ කියලා කියන්නේ වඩන කාරණාවක් සසර කෙටි කරන කාරණාවක් කියලා. හැබැයි ඒක මේ වර්තමාන කෙනෙක් සඳහන් කරන කාරණාවක් මිස නැත්නම් පිරිසක් සඳහන් කරන කාරණාවක් මිස භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන කාරණාවක් නෙමෙයි. පින සහ කුසලය කියලා කියන්නේ දෙකක් නෙමෙයි මේ ධර්මයේ තුල එකක්. ඒක තහවුරු කරන්න භාග්‍යතුන් වහන්සේ ඕන තරම් මූලාශ්‍ර අපිට පෙන්නලා තියෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති බව කොහොමද එහෙම සඳහන් කරලා තියෙන්නේ මංගල සූත්‍රයේ. ඉතින් අන්න ඒ වගේ මේ පුඤ්ඤ කියන වචනේ පැහැදිලි කරපු තැන් ත්‍රිපිටකයේ කොච්චර තියෙනවද? ඉතින් පුඤ්ඤ කියලා කියන්නේ පිනනේ. පිනතේ මේ වචන දෙකම එකයි. නමුත් අර යම් තැනක යොදන්න ගියහම ඒ තැනට ගැළපෙන විදිහට යොදන්න ගිහිල්ලා තමයි මේ පින කුසලයේ කියන වචන දෙක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතන සඳහන් කරන්නේ කුසල් කියලානේ. ඒ කියන්නේ පින් නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. එක්ක පින් හෝ කුසල්. පින මොනවද? අකුසලේ මොකද්ද? පින මොකක්ද? පව මොකක්ද? හඳුනා ගන්න ඕනේ. ඉතින් සූත්‍රයේ සඳහන් කළේ කුසල් අකුසල් හඳුනා ගන්න කියලා. පින් පව හඳුනා ගන්න කියලා කිව්වත් ඒක කිසි වරදක් නෑ. ඒතොර එහෙනම් අපි තීරණය කරන්න ඕනේ මෙන්න මේ අකුසල් වලින් අපි අත් මිදෙනවා. අපිට තනියම තීරණය කරන්න පුළුවන්ද මේවා කුසල් කියලා? තනියම තීරණය කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තියෙනවා මෙන්න අකුසල් මෙන්න කුසල් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ওই ටික කියලා දුන්නේ නැත්නම් අකුසලයේ මොකද්ද කුසලයේ මොකද්ද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට කුසල් අකුසල් පෙන්නලා තියෙනවා. කුසලයේ දියුණු කරන හැටි දේශනා කරලා තියෙනවා. කුසලයේ හැසිරෙනකොට ලැබෙන ලාභය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන් ඊට අනුව පව්පින් හඳුනගෙන ජීවත් වෙන්න ඕනේ. මම අර මුලින් සඳහන් කළානේ යම් ප්‍රමාණයකට අපි මේවා නොදන්නව නෙමෙයි කියලා. නොදන්නව වුණත් අපි ඕන තරම්, දන්නව වුණත් අපි ඕන තරම් පව් කරනවා. ඒක තමයි අපේ ජීවිතවල ඇත්ත. මේ වැඩේ වැරදි කියන කාරණාව දැන දැන වුණත් වරද කරනවා. මේක පව් කියලා දන්නව වුණත් අකුසලයේ යෙදෙනවා. ඉතින් ඒක අද ඉඳලා නෙමෙයි අතීතයේ ඉඳලම හැටි. ඉතින් ඕක නිසා තමයි මහානාග රජුගේ ලලාට ධාතුන් වහන්සේ ළඟ ස්වාමීනි අපි අකීකරුයි කියලා කියන්න ඇත්තේ. භාග්‍යතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන්නේ මහානාග රජුගේ කාලෙනි. ඉතින් මහානාග රජු ඉස්සරලාම ලලාට ධාතුන් වහන්සේ දැකපු වෙලාවේ රජිරුවන්ගේ හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව ප්‍රීතිය නිම්හිම් නැතුව ගියා. මුද ලලාට ධාතුන් වහන්සේ විවෘත කරලා රජිරුවන්ට පෙන්නනකොටම ලලාට ධාතුන් වහන්සේගෙන් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තා. මොකද භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා ලලාට ධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන්න ඕනේ. ලලාට ධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන්නේ මහානාග රජුගේ කාලේ කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එක්ක ජීවිත පරිත්‍යාගයෙන් තමයි ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කළේ. දේවානම්පියතිස්ස රජුගේ මල්ලි මහානාග රජු රාජ්‍යත්වයට පත් වෙලා රාජ්‍ය තහවුරු කරගත්තට පස්සේ ලලාට ධාතුන් වහන්සේ අපිට ලැබුණා. රජිරුවන්ට ආරංචි වුණා ලලාට ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා. ඊට පස්සේ තමයි රජිරු සුවඳ පැන් කලගෙඩි 16කින් නාලා, සුවඳ පැනින් නාලා, අලුත් වස්ත්‍ර ඇඳගෙන, සුවඳ ගල්වගෙන, සුවඳ මල්, තෙල් පහන් ආදියත් අරගෙන ලලාට ධාතුන් වහන්සේ බලන්න යන්නේ. ඉඳ විවෘත කරලා පෙන්නහම බුදුරැස් විහිදෙනකොට රජිරුවන්ට ඇතිවෙච්ච සතුට. ඒ සතුට නිසා මහා ප්‍රඥ මහානාග රජ්ජුරුව තමන්ගේ හිතේ ඉපදුන ප්‍රීතිය උදානයක් විදිහට වගේ වචනවලට පරිවර්තනය කළා. ආගේ පරිවර්තනය කරපු වචන ගාථාවන් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ලලාට ධාතුන් වහන්සේ දිහා බලාගෙන රජිරෝ ගාථා හතරක් කියනවා. එදා ගාථා හතරේ තුන්වෙනි එක තමයි මහන්නවේ මයං බන්තේ නිමුග්ගා දීග සම්භවී අප්පතිස්සා අප්පතිට්ඨා සංසාරාම චිරන්තහි. මහන්නවේ කියලා කියන්නේ භව සාගරය. නැත්නම් මහන්නවේ කියලා කියන්නේ සාගරය. නමුත් මෙතන ගන්නේ භව සාගරය. මහන්නවේ මයං බන්ති ස්වාමීනි, අපි මේ මහා භව සාගරී නිමුග්ගා දීග සම්භවී අති දීර්ඝ කාලයක් ගිලිලමයි හිටියේ. උඩට එන්න පිහිටන්න තැනක් තිබුණෙම නෑ. හේතුව මොකද්ද? පෙරත් බුදුරජාණන් වහන්සේලා ඕනතරම් අපිට මුණ ගැහුණා. පෙරත් බුදුරජාණන් වහන්සේලාගෙන් අපි ඕනතරම් බණ අහලා තියෙනවා. නමුත් සසරින් මිදෙන්න, සතර අපායෙන් මිදෙන්න අපිට තාම බැරි වුණානේ. ඒකට හේතුව තමයි අප්පතිස්සා. එදත් බුදුවරු හොඳ නොහොඳ අපිට කියලා දුන්නා. කළ යුත්ත නොකළ යුත්ත ගැන කියලා දුන්නා. නමුත් අපි කීකරු වුණේ නැහැ. අප්පතිස්සා කියලා කියන්නේ ඒකයි. අපි කීකරු වුණේ නැහැ. අපි හරි අකීකරුයි. අන් ඒක නිසාම අප්පතිට්ඨා අපිට පිහිටන්න තැනක් ලැබුණේ නැහැ. සංසාරාම චිරන්තහින් බොහෝ කාලයක් සංසාර සාගරේ සැරිසරුවා. ඉතින් මම කියන්නේ අපි පෙරත් බුදුවරුන්ට අකීකරුයි. අපි මෙදත් බුදුවරුන්ට අකීකරුයි. ඉතින් ආයෙත් කාලෙක අපිට ඔය කතාව කියන්න සිද්ධ වෙයි. එතකොට මෙතන සඳහන් කරනවා මේ කුසල් අකුසල් හඳුනා ගන්න කියලා. මං කිවි යම් ප්‍රමාණයක් හඳුනනවා වුණාට අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ සමාදන් වෙන්න තරම් වමනාවක් බොහෝ මහජනයට නැහැ. එහෙනම් ඔවුන් කුසලයත් එක්කම අකුසලයත් කලවමි කරනවා. ඉතින් ආන් ඒක නිසා මහානාග රජු හැබැයි නැවත කියනවා ඒ තරහි තුම්හි ආපජ්ජ පතිට්ටං අධිගච්ඡරි. නමුත් ස්වාමීනි, අපිට මේ සංසාර සාගරේ නැවත වතාවක් තවත් බුදු කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. නුඹ වහන්සේගේ පැමිණීම මෙකල්හි සිද්ධ වුණා. ඒ තරහි තුම්හි ආපජ්ජ පතිට්ටං අධිගච්ඡරි. ආන්ගේ පැමිණීම නිසාම අපිට පිහිටන්න තැනක් ලැබුණා. ඒ කියන්නේ මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය දැනගන්න ආය අවස්ථාවක් අපිට උදා වුණා. තුම්හාකං වන්දනං කත්වා, ස්වාමීනි නුඹ වහන්සේට වන්දනා කරලා උත්තින්නම්ම භවන්නවා, මේ සරේනම් සංසාර සාගරයෙන් උඩට එනවා. ඉතින් මහානාග රජු තමයි එහෙම කියන්නේ. මේ රජුරන්ට හැඟිච්ච වචන. දෙ රජ්ජුරුවනම් කියනවා මේ ශරී භාගිතුන් වහන්සේ මුණ ගැහුණා, අපි ආයෙනම් සංසාරය අතරමං වෙන්න හැ කියලා. එද රජ්ජුරුවෝ කියපු ප්‍රකාශය අපිත් කියවනවා. හැබැයි ඉතින් තාම ගොඩ යන්න සූදානම් වෙන බවක් බොහෝ දෙනාගේ ජීවිතවලින් අපි දකින්නේ නෑ. අන් එහිඳ මේ කුසල් අකුසල් හරියටම හඳුනගෙන අකුසලේ බැහැර කරලා කුසල් මත යෙදෙන්න ඕනේ. ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන කුසල් සහ කුසල් මේක හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ කාරණාව තුළ ඉස්සරහට ගියහම අපිට ආර්ය මාර්ගයට යන්න ලේසි. සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබන්න නම් සංයෝජන තුනක් නැති කරන්න කියලා දේශනා කළා. මොනවද මේ සංයෝජන? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන නැති කරන්න කියලා තමයි කියන්නේ. මං කියන්නේ වර්තමානය අපිට මේ විතිකිච්ඡාව කියන ධර්මතාවය වත් නැති කරගන්න බොහොම අමාරුයි කියලා හුඟක් දෙනාට. මොකද්ද විතිකිච්ඡාව කියලා කියන්නේ? සැකය. බුද්ධාදී අටතැන පිළිබඳව තියෙන සැකය. ඒකේ මුලින්ම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. ඊළඟට ධර්මරත්නය. ඊළඟට සංඝරත්නය. මේ තුනුරුවන් ප්‍රධානයි. ඊළඟට අතීත භවයේ, අනාගත භවයේ සමහර අය ඒවත් සැක කරනවානේ. මට ගියාත්මේ එහෙම උපතක් තිබුණේ නැහැ. මේ ජීවිතේ මරණින් පස්සේ ආයෙ උපදින්නෙත් නැහැ. එතකොට අතීත භවයත් සැකයි, අනාගත භවයත් සැකයි. මෙන්න මෙහෙම සැක උපදවන කාරණා අටක් තමයි මේ බුද්ධාදී අටතැන පිළිබඳව සැකය කියලා කියන්නේ. එතකොට මේ කාලේ භාග්‍යතුන් වහන්සේ සැක කරන අයම කොච්චර ඉන්නවද? භාග්‍යතුන් වහන්සේගේ වචනේ සැක කරන අය කොයිතරම් අපේ සමාජයේ ඉන්නවද? සංසාරේ පිං මදි නිසා වෙන්නේ ඇති. අර මිගසාලා කියලා උපාසිකාවක් භාග්‍යතුන් වහන්සේ එක කාරණාවක් දේශනා කරාම ඇයට සැකයක් උපදිනවා. ඉතින් ඒ නිසා ඒ කාරණාව ඇය සැක කරනවා. පස්සේ භික්ෂුන් වහන්සේලාත් ඔක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. මොකද මේ මිගසාලාවගේ තාත්තා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක් පස්සේ කාලේ. බොහොම ධාර්මිකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිගසාලාගේ තාත්තා මරණයට පත් වෙලා බඹලෝ ඉපදුනා කියලා. මිගසාලාගේ මාමා කෙනෙක් ඉන්නවා. හැබැයි මාමා බ්‍රහ්මචාරී නෑ. නමුත් මාමත් මරණින් පස්සේ බඹලෝ ඉපදුනා කියලා සඳහන් කරනවා. ඉතින් මිගසාලාවට ඇති වෙන සාධාරණ සැකය තමයි මගේ තාත්තා බඹලෝ ගියා කියන එක නම් මම පිළිගන්නවා. හැබැයි මාමත් බඹලෝ ගියාද කියලා මට නම් විශ්වාස නැහැ කියලා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ කාරණාව පස්සේ පැහැදිලි කරනවා මහණෙනි. පුරුෂ පුද්ගල වූ භාග්‍යතුන් වහන්සේ කවුද? පහත් නුවණක් ඇති මිගසාලාව කවුද කියලා. වර්තමානයේ අපි භාග්‍යතුන් වහන්සේගේ වචනේ ඕන තරම් සැක කරනවා. ඉතින් අපිටත් හිතන්න තියෙන්නේ ඒ පුරුෂ පුද්ගල වූ භාග්‍යතුන් වහන්සේ කවුද? ධර්ම කාරණාව සැක කර කර නොයෙක් විවේචන එල්ල කරන පහත් පුද්ගලයෝ කවුද කියන කාරණාව තේරුම් ගන්නයි තියෙන්නේ ගැටෙන්න යන්නේ නැතුව. ඉතින් මේක සලාවගේ කතාව හරි වටිනවා. ඒ නිසා ඒ කතාව මීට වඩා දිගට තියෙනවා. ඒක දැනගන්න එක අපිට මේ කරුණ අවබෝධ කරගන්න හරි වටිනවා. ඉතින් ඒක නිසා ලෞතුරා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක මේ විශ්වයේ එහෙමමයි. හැබැයි හරියටම බුදුන් සරණ ගියපු කෙනාට භාග්‍යතුන් වහන්සේ සැක නැහෙනි. මෙන්න මේක හරියටම සරණ යනවා කියන කාරණාව කෙටියෙන්ම සිහිපත් කළොත් භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. මම ශ්‍රාවක. ඉතින් මම ශ්‍රාවක නම් මම දන්නේ නැහැනේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. සඳහන් කරනවා මේ වචන හතර හරියට වැටහෙනවා නම් අරහත්වේ දක්වා ප්‍රමාණවත් කියලා. අන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේට මනාව කීකරු වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු බුදුන් සරණ ගියපු කෙනෙක්. තාම බුදුන් සරණ යන්න බැරි වුණාය භාග්‍යතුන් වහන්සේ සැක කරනවා. ඉතින් එහෙම සැක කර කර කවදාවත් මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආර්ය භාවයේ ලැබෙන නොලැබෙන ධර්ම කියලා කියහම විශේෂයෙන් විතිකිච්ඡාවයි, සක්කාය දිට්ඨියයි, සීලබ්බත පරාමාසයි මේ සංයෝජන නැති කරන්න ඕනේ. ඉතින් සකදාගාමි වෙන්න කොයි සංයෝජනද? අනාගාමි වෙන්න මොන සංයෝජනද? රහත් වෙන්නේ කුමන සංයෝජන ප්‍රහිණේ වුණාට පස්සේද කියන කරුණු දැනගෙන අපි මේ සංසාරයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. මේක තමයි පළවෙනි බලය. දෙවෙනි බලය තමයි වීරිය බලය. මොකද පින්නතනි වීරිය බලය කියලා කියන්නේ? වීරිය බලය කියලා කියන්නේ අකුසල ධර්ම, වැරදි ධර්ම, සේවනයේ නොකල යුතු ධර්ම, මෙන්න මේ කියන දේවල් නැති කිරීමේ බලය වීරිය බලයයි. අකුසල ධර්ම, වැරදි ධර්ම, සේවනය නොකළ යුතු ධර්ම ආදී දේවල් නැති කරන්න මට තියෙනව නම් යම් බලයක්, අන්න ඒකට කියනවා වීරිය බලය කියලා. කෙටියෙන්ම සඳහන් කළොත් දැන් අපි කියනවා ආරම්භ ධාතු. එතකොට මේ ආරම්භ ධාතු කියලා කියන්නේ අපි යමක් ආරම්භ කරනවා. අපි කිමු යම් කෙනෙක් තීරණය කරනවා, අපි කිමු උපන්දිනයේ දවසේ. උපන්දිනයේ දවසේ තීරණය කරගන්නවා මම මේ අවුරුද්දේ මොනම හේතුවකටවත් පන්සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. දැන් ප්‍රතිඥාවක් දීලා පටන් ගන්නවා. දැන් ආරම්භ කරනවා පන්සිල් රැකීමේ ක්‍රියාව. හැබැයි ආරම්භ කළාට දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද? බැරිකමක් නැහැ. නමුත් ඔය ප්‍රතිඥා දුන්න හුඟක් දෙනාට ඒක කරන්න බෑ. ඇයි? එළඹ සිටි සිහියක් නැහැ. අනිත් කාරණාව තණ්හාව වැඩි වෙනවා. එළඹ සිටි සිහියක් නැති නිසා මං කියපු දේවල් හරිද බොරුද කියලාවත් දන්නේ. අනික තණ්හාවක් එනවා අනුන් විවේචනය කරන්න. යම් කාරණාවක් කියන්න ගියහම බලන්නකො, දැන් කටින් කට යම් පණිවිඩයක් යනකොට ඒක ලැබිය යුතු කෙනාට ලැබෙනකොට කොච්චර වෙනස් වෙනවද කියලා. අපි කියමු මේ පොඩි අනතුරක් තැනක වෙලා, හැබැයි ඔක 7-8 දිනකින් කනට යනකොට ඒක මහ විශාල අනතුරක් හැටියට තමයි කියන්නේ. නමුත් ගෙල්ල බලන් වෙලා තියෙන බොහොම පුංචි වැඩක්. ඉතින් මගේ තණ්හාවක් තියෙනවනේ මේක ටිකක් ලොකු කරලා කියන්නේ. නැත්නම් මට වෙච්ච වැඩක්, බොහොම පුංචි වැඩක්, පුංචි කරදරයක් මට වෙලා, නමුත් මං ඕක ගිහිල්ලා උලුප්පලා කියන්නේ මේ ජීවිතේ නැති වෙන්න ඕන මෙන්න වගේ තිබුණා වගේ. ඒ එතකොට ඒකට බොරු ගොඩාක් මිශ්‍ර කරලා තියෙනවා. ඉතින් එතකොට මේ අර තණ්හාව වැඩි හින්දානේ ඒ කාරණාවට අලුතෙන් කොටස් අපි එකතු කරන්නේ. ඉතින් ඒ හේතුව නිසා අපේ අර ප්‍රතිඥාවත් සමහරලාට බිඳිලා. දැන් උදේ පොරොන්දු වුණානේ දිවි හිමියෙන් සිල් රකින්න මේ අවුරුද්දේ කියලා. අලුතනම පැය ගාණක්වත් රැක ගන්න බැරි වෙලා. මොකද අර ආරම්භ කරපු වීරිය පවත්වගෙන යන්නේ නැහැ. ආරම්භක ධාතු, නික්කම ධාතු, යමක් පටන් ගන්නවා. නික්කම ධාතු කියලා කියන්නේ එක දිගටම ඒක කරගෙන යනවා. පටන් ගත්ත විදිහට, ප්‍රතිඥාවේ විදිහටම එක දිගටම පවත්වගෙන යනවා. පරක්කම ධාතු කියලා කියන්නේ කෙරවලක් දකින්න තුරුම ඉදිරියට අරන් යනවා. ඒක දිගට දිගට වර්ධනය වෙලා කවදා හරි මේකේ අවසානයක් දකින්නකම් මම මේ සිල් ටික ආරක්ෂා කරනවා. ආන් එහෙම පවත්වගෙන යන්න පුළුවන් බලයක් තමයි වීර්‍ය බලය කියලා කියන්නේ. නමුත් අපි පටන් ගත්ත දේවල් ඉතා කෙටි කාලයකින් කොච්චර නවතිනවද? දැන් මේ කාරණාව ආධ්‍යාත්මික පැත්තට යොදන්නත් පුළුවන්, ලෞකික පැත්තට යොදන්නත් පුළුවන්. සමහර පටන් ගත්ත වැඩ කොච්චර අතරමඟ නතර වෙලා තියෙනවද? ඒ කියන්නේ අවසානයක් දක්වා එක දිගට කරගෙන යන්න තරම් වීරියක් නැහැ. නමුත් යම් කෙනෙක් ළඟ මෙන්න මේ වීරිය බලයක් හැටියට තියෙනවා නම් ඒක තමන්ට මහ පුදුම ශක්තියක්. ඊළඟට සඳහන් කළා අනවජ්‍ය බලය. අනවජ්‍ය බලය කියලා කියන්නේ නිවැරදි බලය. ඒ කියන්නේ කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් සිහිනුවණින් යුතුව කිරීම කියන එකයි මේ කියන්නේ. වෙනතන ඒ කියන්නේ තමන් හොඳට විමසන්න කියලා. තමාව විමසන්න. දැන් හිතමු අද උදේ පන්සිල් සමාදන් වුණා. හැන්දෑවේ නිදිපැදුරට ගිහිල්ලා හරි තමාව විමසන්න ඕනේ. මං අද කවුරු කවුරු එක කතා කළාද? කවුරු කවුරු එක වැඩ කළාද? අහවලායක කතා කරන වෙලාවේ මං අතින් බොරුවක් කියුණාද? ඊළඟට අහවල් කෙනා එක කතා කරද්දි මං අතින් බොරුවක් කියුණාද? දැන් විමසනවා, කෝ මගේ සිල්පදේ අද ආරක්ෂා වුණාද? මං අතින් කිසියම් හොරකමක් වුණාද? හොරකම් කියන්නේ මේ අනුන්ගේ තැන් වලට ගිහිල්ලා අනුන්ගේ ගෙවල් වලින් යමක් අරන් එනවා නෙමෙයි. සොර සිතින් තමන්ගේ තාත්තගේ සාක්කුවෙන් මොනෝ හරි ගත්ත වුනත් හිතවංචනිකයි නම් හොරකම වෙලා ඉවරයිනි. ගණ්ඩම ඔන්න හැ පින්නදනි සඳහන් කරන්නේ තිබූ තැනින් සෙලෙව්වනං ඇති කියලා. තිබූ තැනින් සෙලෙව්වනං ඇති වංචනක චේතනාව. අන්න ඒක නිසා හැම වෙලාම තමන්ව විමසන්ඩෝන මංගතින් මෙහෙම වුනාද මෙහෙම වුනාද. එතොට නිදි පැදුරට එනකම්ම විමසගෙනකොට නෑ මංගතින් අද එක සිල්පදයකටවත් හානි වෙලා නෑ. අන්න එහෙම මතක් කෙනකොට ඇති වෙන සතුට මේ ජීවිතය වෙන මොකින්වත් ලබන්ඩ බෑ පින්නතුනි. අංහෙනම් අනවජ්‍ය බලය කාලයක් තිස්සේ කරගෙන එන දේවල් නිවැරදිව කලාද කියන කාරණාව පිළිබඳව ඇති කරගන්න නිවැරදි අවබෝධය. මේක දීර්ඝව සාකච්ඡා කළ යුතු සූත්‍රයක්. නමුත් අපිට තියෙන පොඩි කාලයක් නිසා අපි කෙටියෙන් කරුණු ටික සාකච්ඡා කරමු. අවසාන බලය තමයි සංඝහ බලය. එතකොට මේ සංඝහ බලය කියලා කියන්නේ සතර සංග්‍රහ වස්තුවට. සතර සංග්‍රහ වස්තුව අපි දන්නවා. එතකොට මොනවද මේ සතර සංග්‍රහ වස්තුව කියලා කියන්නේ? පළවෙනි එක දානය. දානය පිළිබඳව කරුණු බොහොමයක් බණහන පින්නතුන් ඉගෙනගෙන තියෙනවා. දානයේ විවිධාකාරයි. විවිධ විදිහට දන් දෙන්න පුළුවන්. මහත්ඵල වෙන විදිහට දන් දෙන්නත් පුළුවන්. දෙන්නන් වාලේ දෙන්නත් පුළුවන්. ඒ විදිහටත් කතා කරන්න පුළුවන් මේ කාරණාව. ශ්‍රද්ධාවෙන් සංසාරයෙන් එතර වීම උදෙසාම දානය දෙන්නත් පුළුවන්. සසරින් එතර වෙන්න නම් දන් දෙන්නම වෙනවා. වර්තමාන මිත්‍යා දෘෂ්ටි තියෙනවනේ දන් දෙන්න ඕනෙත් නැහැ, සිල් ගන්න ඕනෙත් නැහැ, භාවනා කරන්න විතරයි ඕනි කියලා. හැබැයි ඒවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපුවා නෙමෙයි. අත්හැරීම ප්‍රගුණ කරන්න තියෙන හොඳම සාධකය තමයි දානය. ඉතින් ඒ නිසා දානයෙන් පටන් ගත්තාම මේක හරි ලේසි. දන් දෙන්න ඕනේ නැහැ කියන මිනිස්සු පන්සල් ගැන දන්නෙත් නැහැ පින්නතනේ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පන්සල් පද කියලා කියන්නේ මහා දාන පහ කියලා දේශනා කළේ. මේ ලෝකේ තියෙන මහා දාන පහ පන්සිල් රකින්නවා කියලා කියන්නේ. ඉතින් එතකොට දානය ගැන සඳහන් කරාම විශේෂයෙන් මෙතන කතා කරන්නේ මේ ආහාර පාන දන් දීම ගැන. දානයේ ප්‍රාථමික අවස්ථාව මොකක්ද? දැන් දක්ෂින විභංග සූත්‍රයෙන් කරුණු පැහැදිලි කළේ තිරිසනෙකුට කෑම දුන්නහම අනාගත ජීවිත 100ක් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. දුස්සීල මිනිහෙකුට දුන්නා මනාගත ජීවිත 1000යි. පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නහම අනාගත ජීවිත 100000යි. අහසින් යන තවුසෙකුට දෙන්න පුළුවන් වුණොත් බාහිර තවුසෙක් කියලා කියන්නේ තිසරණ නැති කෙනෙක්. භාගිතුන් වහන්සේ 15 වෙනි කාලෙත් එහෙමයි හිටියන්නේ. පංචවිඥා අෂ්ට සමාපatti තිබුණා. නමුත් තිසරණ නැහෙනේ. ඉතින් ආන් ඒ වාගේ තවුසෙකුට දානයක් දෙන්න තිබුත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් බඩගින්න ඉන්න වෙන්නේ නැහැ. දානය කියලා කියන්නේ මේ ජීවිතේ ඉඳගෙන අනාගත ආත්ම කෝටි ගණන් වලට හම්බ කරන්න තියෙන හොඳම ක්‍රමයනේ. දැන් මේ හම්බ කිරීම නෙමෙයි තියෙන්නේ. මේ විදිහේ තවුසෙකුට දන් දීලා අනාගත ජීවිත කෝටි ලක්ෂයකට බඩගිනි වේදනා නැති වෙන්න හම්බ කරනවා, කෑම හම්බ කරනවා. ඒක තමයි දන් දෙනවා කියලා කියන්නේ. දෙන දේට අනුව ලැබෙනවා. තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයි. ඒ කියන්නේ 1140න් තමයි ඒක ලියන්න වෙන්නේ. ඒත් එතනින් එහාට අපි මේ කාරණාව සාකච්ඡා කරන්න නැතුව අපි මෙතන සඳහන් කළේ ඒ දානයේ ප්‍රාථමිකම තැන මොකක්ද කියලා. ඒක පැහැදිලි කරනවා. මම ආහාර අනුභව කරලා ආහාර අනුභව කරපු භාජනය සෝදලා ඉඳුල් වතුර ටික විසි කරනකොට මේ ඉඳුල් වතුරේ තියෙනවා තවත් අයට ආහාරය. දැන් අපි ඉඳුල් දාපු තැන කුරුල්ලෝ ඇවිල්ලා බත්තට අහුලනවා. කූඹි වාගේ සත්තු ඇවිල්ලා නොඑක් ආහාර කැබලි අරගෙන යනවා. ඒක අපි දන්නවා ඒ බව. එතට අර වතුර ටික විසි කරනකොට අපි අදිෂ්ඨානයක් තියාගත්තොත් මේ ඉඳුල් වතුරේ තියෙන ආහාර අනුභව කරලා ජීවත් වෙන්න පුළුවන් සත්තු සියලු දෙනාටම මේක ආහාරයක් දානයක් වේවා කියලා ඉඳුල් වතුර ටික විසි කරනවා නම් ඕක තමයි මේ දානයේ ප්‍රාථමිකම තැන. ඉතින් එතකොට ගෙදර තියෙන වලන් ටික හොදහම බත් මුට්ටිය සූරහම කොයි තරම් බත්තට හක දානවද, වලඳ හොදහම කොයි තරම් ව්‍යංජන කැබලි තියෙනවද, නමුත් ඒවා කාලා ජීවත් වෙන සත්තු ඉන්නවනේ. ඉතින් අර දාන චේතනාව අරමුණු කරගෙන ඉඳුල් ටික අහක දානවා කියලා කියන්නේ සත්තු කී දෙනෙකුට එක දවසේ කැම දෙනවද. ඉතින් ප්‍රඥාව තියෙන්න ඕනේ ඒ කාරණාව එතෙන්ට යන්න. මේක තමයි දානේ ප්‍රාථමිකම තැන. ඉතින් ඔතනින් පටන් අරගෙන මහරජයන් පවා දන් දුන්නා විතරක් නෙමේ ඇස් ඉස්මස්ලේ දන් දුන්නා, ඊට අමතරව ජීවිතෙත් දුන්නා, ඔටුනු පළන් හිසත් කපලා දුන්නා, තමන්ගේ ජීවිතෙත් දන් දුන්නා. ඒ තරම් ඉහළට යනකම්ම දානේ ප්‍රගුණ කළා. හැබැයි මේ සියලු දානයන් අතර උතුම්ම දානයක් තියෙනවා. අන් ඒ උතුම්ම දානේ තමයි ධර්ම දානේ. ඊළඟට මේ සංඝහ බලය කියන කාරණාවේ දෙවෙනි කාරණාව ප්‍රිය වචනේ. දානය ප්‍රිය වචනේ. මිහිරි, කංකලු, මధుර වචන. එතකොට කොහොමද මේ කාරණාව සඳහන් කළේ? අම්මා පුතාට ආමන්ත්‍රණය කරන විදිහ. තමන්ගේ දරුවට අම්මා කතා කරන්නේ බොහෝම සෙනෙහසින් නේ. දෙතර මවික් පුතේකට කතා කරන විදිහ. මිහිරි, මధుර, කංකලු, මේ හැමදේම තියෙනවා. සෙනෙහස මුසු වෙලා. අංගේ කාරණාව පැහැදිලි කරමින් මව දරුවාට කතා කරන විදිහ, සොහයුරෙක් සොහයුරියකට කතා කරන විදිහ, මිත්‍රයෙක් මිතුරාට කතා කරන විදිහ, මේ මිහිරි ශබ්දවලට හැමෝම කැමති, සෙනෙහසින් කරන ආමන්ත්‍රණයට හැමෝම කැමති. හැබැයි පරුස වචනේට තිරිසන්නු පවා අකමැති බව නන්දි විශාලාදී ජාතක කතාවලින්ද අපිට මනාව පැහැදිලි කළා. දැන් ඊළඟට මෙතන සඳහන් කරනවා මේ ප්‍රිය වචන අතර අග්‍රතම ප්‍රිය වචනේ තමයි මනාව කන් යොමු කරන අයට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන එක. මනාව කන් යොමු කරන අයට කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් බණ අහන්න ලෑස්ති වෙන අයට ධර්මයේ දේශනා කිරීම තමයි මෙතන ප්‍රිය වචන අතර අග්‍රතම ප්‍රිය වචනේ බවට පත් වෙන්නේ. හතරවෙනි එක අර්ථ චර්යාව. මොකද්ද මේ අර්ථ චර්යාව කියලා කියන්නේ? මේක ලෞකික සහ ලෝකෝත්තර කියලා ආකාර දෙකක් සඳහන් කරනවා. ඒතර ලෞකික අර්ථ චර්යාව. උදාහරණයක් හැටියට මම සඳහන් කළොත් අපි කියමු අපේ ගෙදරයි අපේ ළඟම අල්ලපු ගෙදරයි දරුවෝ දෙන්නේ කිටිය දෙන්නම ඉන්නේ ශිෂ්‍යත්ව පන්ති. මම මේක මේ තේරුම් ගන්න උදාහරණයක් කියන්නේ. ඒතර අපේ දරුවා විභාගයේ අසමත්. හැබැයි අල්ලපු ගෙදර දරුවා ඉතාම හොඳින් විභාගයේ සමත්. එතකොට තවත් කෙනෙකුගේ හිතේ මේ මව්පියන්ගේ හිතේ මගේ දරුවා පිළිබඳව දේශසිතක් ඇති වෙනවා. ඔබට බැරි වුණා මේක කරන්න. හැබැයි අර දරුවා සමත් වුණා කියලා එයා ගැන සතුටු සිතක් නැහැ. මගේ දරුවා අසමත් වීම ගැනත් අසතුටුයි. අර දරුවා සමත් වීම ගැනත් අසතුටුයි. අපේ එක්කෙනාට බැරි වුණා කියලා. එහෙම නෙමෙයි, මගේ දරුවට බැරි වුණාට මං අර දරුවට පාර කියනවා මෙතන ඉඳලා ඉහළට යන්න. වෙන පාසලකට මාරු කරනවා නම් මෙයා ඇතුල් කරන්න හොඳ පාසල මෙන්න මේකයි. මේ වාගේ පාසලකට ඇතුල් කරන්න. අපි කියමු දැන් එයා සාමාන්‍ය පෙළත් පාස් වෙලා කියලා. ඊට එතනින් එහාටත් මග කියනවා. මේ වාගේ විෂයන් තෝරගන්න. මේ ඔස්සේ ඉස්සරහට යන්න. ඒ ඔස්සේ ඉදිරියට ගියහම රැකියා අවස්ථා මෙන්න මේ විදිහට වැඩි. ඒ අවස්ථාවන් තව තව දියුණු කරලා රැකියාවෙන් ලබන වැටුප මෙන්න මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. අහවල් ගුරුවරයා ළඟට යවන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ මේ දරුවගේ මෙලව අභිවෘද්ධිය සඳහා බොහෝ උපදෙස් දෙනවා. එක ආත්ම වංචාව කරන එකක් නෙමෙයි, එක බොහොම සත්භාවයෙන්ම කරන එකක්. එතකොට ඒක තමයි ලෞකික අර්ථ චරියාව. තව කෙනෙකුට කියන මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න එපා, මේ ප්‍රදේශයේ ඔබ වාගේ කෙනෙකුට ගැළපෙන්නේ නැහැ, මෙතන ඔබට සුදුසු නැති තැනක්, එන මෙහෙන් ඉවත් වෙන්න. ඒ මේ කියන්නේ ඒ අයගේ යහපත උදෙසාමයි. මේකට තමයි කියන්නේ ලෞකික අර්ථ චරියාව. ඉතින් මොකද්ද අග්‍ර වූ අර්ථ චරියාව, නැත්නම් ලෝකෝත්තර අර්ථ චරියාව? ලෝකෝත්තර අර්ථ චරියාව තමයි පින්නදී ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාවට එන්න මඟ කියනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති වුන් ශ්‍රද්ධාවට අරගන්නවා. දන් දෙන්නේ නැති අය දානෙට යොමු කරනවා. සිල් රකින්න නැති අය සිල් රකින්න යොමු කරනවා. මව්පියන්ට සලකන්නේ නැති අය මව්පියන්ට සලකන්න උනන්දු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ යහපත හදනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර අර්ථ චරියාව. ඊළඟට සඳහන් කළේ සමානාත්මතාවය. මොකද්ද මේ සමානාත්මතාවය කියන්නේ? මේ කියන්නේ හැමට සමව සලකනවා. හැමෝටම සමව සලකනවා. එතකොට මේ අග්‍ර වූ සමානාත්මතාවය නම් මාර්ගඵල ලබාපු අය අන් අයට මගඵල ලබන ක්‍රමය කියලා දෙනවා. ඒ කියන්නේ මම ආපු තැනට අනික් අයත් ගන්න ඒ අයට මඟ පෙන්වනවා. මේක තමයි අග්‍ර වූ සමානාත්මතාවය. හැමට සමව සලකනවා. ඒ කියන්නේ උසස් පහත් ભેදයක් නැහැ, දුප්පත් පොහසත් ભેදයක් නැහැ, කුලවත් කුලහීන ભેදයක් නැහැ. මාමුණ ගෙහෙන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම සමව සලකනවා. අපේ ගෙදරට යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම සමානව සලකනවා. ඒක තමයි සාමාන්‍ය සමානාත්මතාවය. අග්‍ර වූ සමානාත්මතාවය තමයි මාර්ගඵල ලබාපු අය අන් අයට මගඵල ලබන්න පාර කියලා දෙනවා. එතකොට මෙන්න මේ ආකාර හතර බල හැටියට වර්ධනය වෙලා තියෙනවා. නැත්නම් මේ බල හතර ප්‍රඥා බලේ, වීරය බලේ, අනවජ්‍ය බලේ, සංඝහ බලේ, මේ බල හතර කෙනෙක් ජීවිතේ ප්‍රගුණ කරලා තියෙනවා නම් අන්න ඒ අයට බය පහක් නැතුව යනවා. එතකොට බලන්නකෝ මේ බල හතර අපේ ජීවිතවල ප්‍රගුණ කරන්න බැරි නැහෙනි. එතකොට මේ ජීවිතයේ ඇතුලේ මේ බල හතර දිනු වෙනවා නම් මගෙන් බය පහක් අහකට යනවා. මොන බයද? ආජීවක බය, අසිලෝක බය, පරිසාරජ්‍ය බය, මරණ බය, දුක්ගති බය කියන බය පහ මට නැති වෙනවා. එතකොට පළවෙනි එක ආජීවක බය. මේක මං හිතන්නේ මේ කාලේට හරිම වටිනවා කියලා. දැන් මේ ආජීවක බය කියලා කියන්නේ අපිට මේ කාලේ තියෙනවා මේ ආර්ථිකමය බයක්. හෙට මොනවා වෙයිද? මොන මොන දේවල් හෙට මීට වඩා ගණන් යයිද? හෙට මේ දේවල් ලබා ගන්නේ කොහොමද? කෙටියෙන්ම කිව්වොත් හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක බයක් බවට පත් කරගත්ත අය අද රටේ වැඩි. එහෙනම් ජීවත් වීමේ බය මෙන්න මේ ආර්ථික ප්‍රශ්නවලට මූණ දීලා ඇති වෙන මේ ආර්ථික බය, ලෙඩ රෝග බය, මෙන්න මේ ආදී යම් බයක් ජීවිතේට එළඹෙනවා නම් ඒ බය කවදාවත් එළඹෙන්නේ නැහැ කියලා කියනවා. අර බල පහ වර්ධනය කරලා තියෙනවනේ. ඒ කියන්නේ ඒ බල පහ කියලා කියන්නේ ඒක කෙලින්ම භාග්‍යතුන් වහන්සේගේ මාර්ගය. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු දහම. ඒ දහම තුල හැසිරෙන පුජ්‍යලයට මෙන්න මේ බය එන්නේ නැහැ කියන කාරණාවයි මේ ආජීවක බය කියලා කියන්නේ. ඊළඟට පින්නදින අසීලෝක බය. ඒ කියන්නේ ගැරහුම් බය කියන එක. අසීලෝක බය කියන්නේ ගැරහුම් බය. මෙතන පැහැදිලි කරනවා දැන් අපිට නින්දා කරන, අපහාස කරන, ගරහන පුද්ගලයෝ ඕන තරම් ඉන්නවනේ. ඕනම කෙනෙක් මේ දේවල් වලට මුණ පානවා. ඒතර අපිට ගැරහුම් බයක් තියෙනවා. මම මෙහෙම කටයුතු කළොත් මට මෙහෙම නින්දාවක් එයිද? මට මෙහෙම අපහාසයක් එයිද? එහෙම නැත්නම් සමාජයේ මට විරුද්ධව ලොකු චෝදනාවක් ගොනු වෙයිද? අර බලපහ යම් කෙනෙක් ප්‍රගුණ කරලා නම් එයාට මෙන්න මේ අසීලෝක බය ගැරහුම් බය කියන එක එන්නේ නැහැ. මොකද එයාට ගරහන්න දෙයක් නැහැ අර බලපහ දියුණු වෙලා නම්. මොකද මේ බලපහ දියුණු වෙලා කියලා කියන්නේ ඔහු මොන පැත්තෙන්වත් වැරදි මාර්ගයක නැහැ, කාටවත් චෝදනා කරන්න පුළුවන් තැනක නැහැ කියන එකයි කියන්නේ. ඊළඟට තියෙන්නේ පරිසාරජ්‍ය බය. පරිසාරජ්‍ය බය කියන්නේ මේ පිරිස් අතරට යන්න තියෙන බය. දැන් අපි කියමු රජවරුන්ගේ ඇමතිවරුන්ගේ රැස්වීමක් තියෙනවා. දැන් මට එතෙන්ට යන්න ඕනේ. නමුත් මෙතන ඉන්න ඔක්කොම ඇමතිවරුනේ. ඉතින් ඒ හින්දා මට ඔතෙන්ට යන්න පොඩි බයක් තියෙනවා. මාව සැක කරයිද මොකෙකට හරි? ආරක්ෂක නිලධාරී මට පීඩාව කරයිද? මෙන්න මේ වගේ විවිධ බයක් තියෙනවානේ. ඒ වගේ ඇමතිවරු ගාවට, රජවරු ගාවට, ප්‍රභූන් ගාවට, උගතුන් ගාවට මේ ප්‍රභූ සමාජයට යනකොට යම් බයක් මගේ හිතේ උපදිනවා. අන්න ඒ බය උපදින්නේ නැහැ කියලා කියන්නේ රජු ගාවට යන්න බයක් නැහැ. නැත්නම් වෙන බලවත් පුද්ගලයෙක් ගාවට යන්න බයක් නැහැ. මම කියන්නේ පින්නදී මේ බල හතර වර්ධනය වෙලා නම් මේ සඳහන් කරලා තියෙන හැටියට යමයා ගාවට යන්න බයක් නැහැ. එමෙ ඉතාම නිවැරදි පුද්ගලයෙක් ගැන මේ කියන්නේ. ඇයි මේ සමාජයට යන්න බය? මොකද්ද මට කරන්න තියෙන චෝදනාව? මොකද්ද මගේ ඉදිරිපත් කරන්න තියෙන වරද? අර බල හතර ප්‍රගුණ කරලා නම් ඔහු ගාව එහෙම පෙන්වන්න වරදක් නැති මේ නිවැරදි පුද්ගලයා කවුරුවත් ගාවට යන්න බය නැහැ කියන එකයි මේ කියන්නේ. ඊළඟට තියෙන මරණ බය සහ දුක්ගති බය. දැන් මරණ බය ඕනම කෙනෙකුට ඇති වෙන බයක් නේ. කවදාවත් මරණ බය ඇත්තටම ඇති වෙන්නේ කාටද? මරණ බය ඇති වෙන්නේ හැමෝම මැරෙන්න බයයි. නමුත් මේ තමන් පිළිබඳව විශ්වාසයක් නැති පුද්ගලයාට මරණ බය ගොඩක් දැනෙනවා. නැත්තම් අපි හැමෝම මැරෙන්න ඉන්න අයනේ. අපිට බෑනේ මරණයෙන් බේරෙන්න. මේ ලොකු කුඩා අපි හැමෝම අනිවාර්යයෙන්ම දවසක මැරෙන්නම වෙනවා. ඉතින් මැරෙන්නම වෙනවා නම් බය හිටියත් ඔක හැමම තමයි. ඇඬුවත් වැළපුණත් මේ මොක කෙරුවත් මරණයෙන් බේරෙන්න බෑනේ. ඉතින් එහෙමනම් මං කිව්වා තමන් ගැන විශ්වාසයක් තියෙන කෙනා මැරෙන්න බය නැහැ කියලා. මොකද්ද තමන් ගැන තියෙන්න ඕන විශ්වාසය? මං වැරදි කරලා නැහැ කියන විශ්වාසයක් තියෙන්න ඕනේ. මං මෙච්චර කාලයක් පන්සිල් රැකලා තියෙනවා. හැමදාම ජීවිතේ නිවැරදිව හිටියා නෙමෙයිනේ. නමුත් මම අහවල් කාලේ ඉඳලා මෙච්චර කාලයක් මේ වෙනකොට පන්සිල් රැකලා තියෙනවා. මම ඒක හරියටම ආරක්ෂා කළා ඒ පන්සිල්. මෙන්නතින් මොහොතක් රැකපු සීලයට පුළුවන් නම් මරණයත් එක්කම දෙවුලව උපද්දවන්නේ. අපි කිමුකෝ අවුරුදු 5ක් සිල් රැක්ක කියලා හොඳටම විශ්වාසයි කියලා. ඉතින් අර විදිහට අහලා තියෙන ධර්ම කාරණාත් ආවර්ජනය කරගෙන පස් අවුරුද්දක් රැකපු සීලය මාව අපායෙන් ගොඩ ගන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් තියාගන්නත් පුළුවන්. අනික සිල් තියෙනවා කියලා කියන්නේ සීලේනේ උපදින තැන තීරණය කරන්නේ. එතකොට මේ සිල්වත්ව නිවැරදි ජීවිතයක් ගත කරපු පුද්ගලයා මැරෙන්න බය නැති හේතුව තමයි ඔහු දන්නවා මැරිච්ච ගමම්ම හොඳ තැනක උපදිනවා. මෙහෙන් සමු ගන්නවත් එක්කම උපදින්නේ මීට වඩා හොඳ තැනක. ඉතින් මම ඉන්න තැනට වඩා හොඳ තැනක නම් ආයේ උපදින්නේ බය වෙන්න දෙයක් නැහැ නේද එතන? ඒ කියන්නේ නිවැරදි ජීවිතයක් ගත කරපු කෙනා මැරෙන්න බය නැහැ. දුගති බය. ඉතින් ඔහුට කොහොමද දුර්ගති බය එන්නේ නැහැ? අපායේ යන්න වෙයිද? තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ඉන්න වෙයිද කියන බය කොහොමත් එන්නේ නැහැ. ඉතින් එතකොට අර බල හතර වර්ධනය කරගත්තාම මෙන්න මේ බය පහ නැතු වෙනවා. ඉතින් මේ වාගේ බය පහක් නැති වෙනවා කියලා කියන්නේ මේ ජීවිතේ හැම පැත්තම සාර්ථක වෙනවා කියන එකයි. මේ ජීවිතේ හැම පැත්තම සාර්ථක කරගන්න නම් වර්ධනය කළ යුත්තේ අර බල පහ නම් ඒ බල පහ වර්ධනය කරන්න මොකට ප්‍රමාද වෙනවද කියලා තමයි කල්පනා කරන්නේ. භාගිතුන් වහන්සේට හරියටම අනුගත වීම එතන සිද්ධ වෙනවා. ආන් එදාට ඔහු කොහොමත් දුර්ගති බයක්, මරණ බයක් නැතුව මුලින් සඳහන් කරපු අසීලෝක, ආජීවක, පරිසාරජ්‍ය මේ ආදී බයෙන්ද තොරව මෙලවත් ජීවත් වෙනවා. නිර්භයවම මෙලවින්න සමගන්නවා. අංඒක නිසා අර සඳහන් කරපු බලහතර තමන්ගේ ජීවිතයේ මනාව ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. අං එදාට මේ බය පහෙන් මිදිලා හරි සතුටින්.